Honorable Ishaq Rahman, your second supplementary question. Honorable Mujibur Rahman.
Garu, Emetumani, the Visheshan Mada Obatuma, may borrow in the Hinda, may Gamanagamani, Sambanda, Mangitan Obutuma, Baraganda, Kaling Hinda, may Prashna Gananava, Ibeno, Visheshanma, may Koloma Nagareha, Koloma Nagareta, Sadasan, Pradeshovaling, Kolobata, Ena, Visheshanma, may CTB bus, Basrata, Rasia, Kadavinakota, Navatila, Tibeno. Make a me Arbude Hinda Neme, meet a Kaling Hindama, Bastrata, Vishala Pramanak, Enina, Namuteva, Paugalika Bastrata Hari, Eva Vedakaragana, Tatta Tibina, Visheshan Gato, then Ekasia Hatata, Matakuli and Aram Peter, Ilanga Dekasiatis Hatter, Ilanga Dekasiatis Deka, Kadavata Karagam Pitia Dubu Baseka, Ekasia Hatali Sire, Veluana Pura Kotua, Ekasia Hatalia, Vellam Pitia. Kolupitia, Ekasia Hatahata, Totalanga de Hivel, Ilanga Ekasia Tuna, Nara and Peter Borella, Mavani Bus, Rasia Tino, May Bus Margankawala Duopu, CTP, Busrata, then Duanina. Namut Mevaola, Pautgalika Bus, Davane Vimim, Pavatino, Samahara Tanola. Make it my Vedagatma de Tamai, then Kale Akise, Mitramula, Dipovatayat, Vellam Pitia, Kolupitia Kena, May Busrata, CTP Bus Pravane Una. පෞද්ගලික බසුත් ප්‍රවාහන වුණා දැන් මෑත කාලීනයේදී CTB බස් රථ ප්‍රවාහනය වීම නැවතිලා හොඟක් කල. නමුත් දැන් මාස 3-4ක ඉඳන් පෞද්ගලික බස් රථත් දැන් දුවන්නේ නැහැ. දැන් ඒ හින්දා දැන් වැල්ලම්පිටියේ ඉඳන් කොළුපිටියේ යන ජනතාව විශේෂයෙන්ම දෙමඩකොඩ හරහා බේස්ලයින් පාර මාලිගාවත්ව මර්ධාන අරහා තමයි මේක ටවුන් හෝල් හරහා තමයි කොළුපිටියට යන්නේ. ඒතකොට දැන් මේ මාලිගාවත්ව මර්ධාන ඒ ආශ්‍රිතව ඉන්න ජනතාවට දැන් ඒ ප්‍රදේශයෙන් එකම බස් එකක්වත් යන්නේ නැහැ. ජයන්ත වීරසේකර මාවත ඊළඟට මාලිගාවත්ත පාර ඒ ප්‍රදේශවල ඉඳන් මර්ධානට යන්න, කොළුපිටියට යන්න, ෆවුන් හෝල් ඇස්වට්ටුවට යන්න විශේෂයෙන්ම පාසල් දරුවෝ මොකද පාසල් කීපයක් එතන තියෙනවා මර්ධාන ප්‍රදේශයේ සෛර විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඊළඟට ප්‍රෙස්බිටේරියන් බාලිකායක, විහාර මාදේවී එක, ආනන්ද බාලිකායක ඊළඟට කොල්ලුපිටියේ තියෙන පාසල් කීපයක් තියෙන ඒ ඔක්කොම විශාල ලෙස මේ දරුවෝ හා දෙමව්පියෝ අසරණභාවයට පත් වෙලා තිබෙනවා මේ බස් පෞද්ගලික බස් රථ පවා නැවැත්වීම ඊළඟට තියෙන දේ තමයි විශේෂයෙන්ම දැන් අද මේ ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ඔබතුමා දන්නවා ත්‍රිවිල් රථ පවා ඉතාම අධික ලෙස ඒගොල්ලන්ගේ මේ අය කරන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා ඒ හින්දා අද ජනතාවට මේ ප්‍රදේශවල ඉන්න අයට විකල්ප ක්‍රියාමාර්ගයක් නැහැ සියලු දෙනාම පයින් ගමන් කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඉතින් මම හිතනවා ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අමාත්‍යවරයෙක් හැටියට මේ කොළඹ නගරයේ අවට තිබෙන මේ ගමන් මාර්ගයක් හැටියට විශේෂයෙන්ම මේ අහිංසක දුප්පත් ජනතාව තමන්ගේ මේ තිබෙන තත්ත්වයත් එක්ක මේ ගමන් මේ බස් රථ තමයි පාවිච්චි කරන්නේ ඉතින් මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා හැකිය ඉක්මනින් මේ වැල්ලම්පිටිය කොල්ලුපිටිය කියන ඒ බස් ධාවනය ඉතා ඉක්මනින් ඒක යථා තත්ත්වයකට පත් කරලා දෙන්න මොකද මේක තුල විශේෂයෙන්ම පාසල් දරුවෝ දෙමව්පියෝ කාර්යාලයට යන අය සියලු දෙනාම අද වෙනකොට ඉතාම අමාරු තැනකට වැටලා තියෙනවා
කරු අපේ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව මටත් වැදගත් වෙනවා මොකද කොළඹ දිස්ත්‍රික්කයේ වශයෙන් අපි මේ මම කැමති ලබන පාර්ලිමේන්තු වාරයේදී මේ සතිය නෙමේ ඊළඟ සතියේදී ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමත් මේ ඩිපෝ අදාළ වෙන ප්‍රදේශවල ඩිපෝ අධිකාරීත් කාලසටහන් දාවකෝ සමග පාර්ලිමේන්තු කමිටුවක අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න අනිකුත් මන්ත්‍රීතුමාලත් සහභාගී කරගෙන පොදු ප්‍රවාහනයේ පිළිබඳ තියෙන ගැටලු ටික කතා කරන්න මම අවස්ථාවක් ලැබලා දෙන්න. එක දෙක අපි ඒක ලෑස්ති කරලා කරමු. දෙවෙනි කරුණ මම බලාපොරොත්තු වෙනවා අලුතෙන් ඔබතුමා සඳහන් කර පරිදි මේ පාසල් වල වෑන් රථ ගාස්තු විශාල ලෙස අධික වීම නිසා අලුත් පාසල් බස් රථ 100ක් ධාවනය කරවන්න. ඒකට මට පුළුවන්කම ලැබුණේ අශෝක් ලේලන් සමාගම මේ රාජ්‍ය අංශයේ සතු හා පුද්ගලික අංශයේ හවුල් සමාගමක් මේ සමාගම විසින් ස්කූල් බස් වගයක් පාසල් බස් රථ අලුත්ම බස් රථ ප්‍රමාණයක් විශාල ලෙස අවුරුදු ගාණක් තිස්සේ ගාල් කරලා තියෙනවා පාවිච්චි කරලා නැතුව මම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා මේ ගාල් කරලා තියෙන බස් රථ ටික බස් නැතුව ඉන්න එකේ අපිට හය පර්චේසින් සිස්ටම් එකට ගෙවීමේ පහසු ක්‍රමයට CTB එකට අයිති කරගන්නවා. අවුරුදු ගාන තුල දුවල උපදවන ආදායමෙන් බස් රථ ටිකට ගෙවලා CTB එකට අයිති කරගන්නවා. පාසල් ලැබුම් ප්‍රවාහණය සඳහා එක යොදවනවා. ඒකෙදි අලුත්ම විදියට හිතන අලුතෙන් පළපුරුදු වගකීමක් තියෙන රියදුරන් 100ක් බඳව ගන්නවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා කොන්දොස්තර වරියන් 100ක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට අපි කොළඹ කරන්නේ. ඊට පස්සේ ඒක සාර්ථක වුණොත් ඊට පස්සේ අපිට මේ ගාල්ල මාතර මේ අනුරාධපුර මේ වගේ ප්‍රදේශවලට ගෙනියන්න පුළුවන්. මේක අපි බලන්නේ දරුවන්ව රැක බලා ගන්න රියදුරුට සහ කොන්දොස්තර වරියට ජාතික ගමනාගමන කොමිසමෙන් දිවා ආහාරය සඳහා රුපියල් 10,20ට දසදාසක දීමනාවක් ගෙවන්නත් මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඒ පාසල් දරුවන්ගේ ප්‍රශ්නෙට ඒ විදිහට විසඳුමක්. ඊළඟට අපි අනිත් ප්‍රදේශවල තියෙන බස් රථ අවශ්‍යතා සඳහා ඉන්දියානු ආයෝජනා ක්‍රමයේ යටතේ දීර්ඝ කාලික ඉඳන් බස් රථ 500ක් ලබා ගැනීම පිළිබඳ මේ බස් රථ ඉන්දියාවේ හදලා තියෙන්නේ ගෙනෙන්න බැරි කමේ හිරවීමක් තිබුණා. ඒටත් මම කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ ටික මේ ලබන අතුරු අයවැය යටතේ මූල්‍ය ප්‍රතිපාදනය සලසලා ඒ බස් රථ ටික ගෙනහල්ලා ධාවනය කරවන්න. දැනට ධාවනයේ නතර වෙලා තියෙන බස් රථ 1000ක් පමණ තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව බැටරි ටයර් යනාදී තියෙන මිලදී ගන්න තියෙන දුෂ්කරතාවය. ඒකට හේතුව කලින් ටෙන්ඩරේ තියෙන මිලට දැන් ගන්න බෑ. එකට එකක් මිල වැඩි වෙලා. ඒ නිසා ඒ සඳහා අනුමැතිය ඉල්ලලා තියෙනවා. මේ මිල වෙනස්කම් කරලා ඉක්මනින් ටයර් ටියුබ් සහ බැටරි අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන ධාවනය නොකරන බස් රථ ධාවනය කරන්න කටයුතු යොදනවා.
Thank you. Question number 15, Honorable Thavaraja Kalarasan to ask the Honorable Minister of Transport and Highways.
கௌரவ அமைச்சர் அவர்களே, நான் கேள்விகளை கேட்கின்றேன்.
Honorable Minister.
அம்பார டிஸ்ட்ரிக்டே கல்முனை நகரே சா கல்லோய ஜனபதே சம்பந்த கரமி கிட்டங்கிய கங்கஹரா பீட்டா ஏத்தி பிரதான மார்கிய மோசம் வெசி காலேதி அடி பாகட்ட வடா ஜலையும் எட்டவீம ஹேத்துவே எம மார்கிய பாவித்தா கண்ண ஜனதாவோட விவித துஷ்கரத்தாவையன்ற மூண தினோ. මේ මාර්ගයේ පාලම් තුනක් පවතින අතර පාලම් අංක 4 ඇලීරක් 4.5 මීටර 150ක පමණ මාර්ගයේ කොටස වානි මාර්ග දෙපාර්තමේන්තුව මගින් ගල්ලෝය සහ ඉංගිනියාගල ජලාශවල වාන් දොරටු විවෘත කරන කාල සීමාව තුල අඩි 2.4 ජලයෙන් යටවන අතර වසරකට 3-4 වතාවක් මේ මාර්ගයේ භාවිත කරන ජනතාවට බාධා පවුණන බව පිළිගන්නවා. ඒ මාර්ගයේ ඔස්සේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් ගමන් කරන බවත් මණ්ඩූර් නාවිත් වැලි මධ්‍යම කඳවුර හා තවත් කුඩා ගම්මාන කීපයක් ජීවත් වන ජනතාව මෙම මාර්ගය භාවිතා කරනු ලබත් පිළිගන්නවා. කිට්ටංගිය ගඟ හරහා පාලමක් ඉදිකර නොමැතිවීමේ හේතුවෙන් එම මාර්ගයේ භාවිතා කරන ලද අනතුරුවලට මුහුණ දෙමේ හේතුවෙන් විශාල පුද්ගල සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව මම දන්නවා. මේ මාර්ගයේ කොන්ක්‍රීට් යොදා සකස් කර දෙපස ආරක්ෂක ගල් සවි කිරීමෙන් පසුව වසර 2ක පමණ සිට ජීවිතහානි වළක්වගෙන තියෙනවා. මෑත කාලයේදී ජීවිතහානි අඩු වෙලා තියෙනවා මේ කොන්ක්‍රීට් ආරක්ෂක වැඩපිළිවෙල නිසා. ඉහත මාර්ගයේ කිට්ට ගංගිය ගඟ හරහා මේ දක්වා පාලමක් ඉදින් නොකිරීමට හේතුව මෙම ගඟ හරහා දැනට මුළු දිග මීටර 100ක් වන පමණ පාලම් 3ට අමතරව මීටර 190ක පාලමක් ඉදි කිරීමට දල වශයෙන් රුපියල් මිලියන 1520ක් මුදලක වැයවන අතර මෙවැනි විශාල මුදලක් වෙන් කිරීමට දේශීය මූල්‍ය ප්‍රතිපාදන නොමැති බැවින් පාලමක් ඉදිකිරීමේ හැකියාව නැති වෙලා තිබෙනවා. ඒ කියන්නේ රාජ්‍ය අයවැය තුල පවතින මේ මූල්‍ය අර්බුදය තුල මුදල් හිඟියේ යටතේ මිලියන 1220ක් பில்லியன் எக்காய் தசம் பாக்வாக்கி முதலாக பாலமகட்ட வேக்கரண்ட மூல்ய சாக்கியத்தாவே நொமத்தி பவத்தமாய் தக்குலத்தியன் ஏனிசா மட்ட மே பவத்னா மூல்ய தத்துவ துல ஒபத்துமாட்ட புறந்து அத்தின்ன நொயக்கிவியும் பிலிபந்த கனகாட்டு வேணுவா ஏ பாலமாக இந்திக்கரான் எவெனி முதல் பிரமாணியம் மட்ட வெங்கரகத்த ஹக்கிது கீனக்கு பிலிபந்த சக்கியா திபெனம்
கௌரவ அமைச்சர் அவர்களே, தற்பொழுது நாட்டில் இருக்கின்ற சூழ்நிலை காரணமாக இந்த நிதியை ஒதுக்கீடு செய்ய முடியாது என்பதை நானும் ஏற்றுக்கொள்கிறேன். ஆனால் நான் 2021 தான் இந்த கேள்வியை நான் போட்டிருந்தேன். ஏனென்று சொன்னால், இன்று நாட்டிலே பல புதிய பாலங்கள் புனரமைக்கப்பட்டிருக்கின்றன. இது நேற்று இன்று உருவாகின்ற ஒரு புதிய பிரச்சனை அல்ல. பருவமழை பெய்கின்ற பொழுது இங்கு பாதுகாப்பு உத்தியோகர்களை பயன்படுத்தியே இயந்திர படகு மூலம் இந்த போக்குவரத்தை செய்வது வழமை. ஆனால் முழுமையாக அந்த போக்குவரத்து செய்ய முடியாத ஒரு சூழல் பருவமழை பெய்கின்ற பொழுது அந்த பிரதேசத்தில் இருக்கின்றது. குறிப்பாக நாவிதன்வெளி மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கின்ற ஏனைய பிரதேசங்களுக்கு விவசாயிகள், மாணவர்கள், உத்தியோகர்கள் பயணிக்கின்ற ஒரு பிரதான பாதை. எனவே இந்த விடயத்திலே கடந்த காலங்களிலே குறிப்பாக சுனாமி அடிக்கப்பட்டதன் பிற்பாடு பல பாலங்கள் புனரமைக்கப்பட்டிருக்கின்றன. இதைவிட மோசமான பல நிதிகளை செலவழித்து பல பாலங்கள் புனரமைக்கப்பட்டிருக்கின்றன. ஆனால் இந்த பிரதேசம் என்று சொல்லப்படுகிற பொழுது அனைவரும் ஒரு பாராமுகமாக இருந்து கொண்டு நடந்தேறியதை நான் இவ்விடத்தில் சுட்டிக்காட்ட வேண்டும். குறிப்பாக அந்த வீதியால் பொது சுத்தியோசர்கள் மாத்திரமல்ல, பொதுமக்கள், ஏனைய வியாபாரிகள் பலர் உயிரிழந்திருக்கின்றார்கள். அதனை அமைச்சர்கள் ஏற்றுக்கொண்டாலும் உண்மையிலே இந்த பிரதேசத்தை திட்டமிட்டு கடந்த காலங்களில் ஆட்சி செய்த அமைச்சர்களும், அதாவது வீதி அபிவிருத்தி அதிகார சபை உயர் அதிகாரிகளும் புறக்கணித்திருக்கிறார்கள் என்பதில் எந்த விதமான சந்தேகமும் இல்லை. எனவே இப்பொழுது நீங்கள் குறிப்பிடுகின்ற கருத்து நியாயமாக இருக்கலாம். இன்று பொருளாதார பிரச்சனை, இப்ப இருக்கிற கால சூழலில் அந்த அவ்வாறான பாலத்தை புனரமைக்க முடியாது என்கின்ற கருத்து நியாயபூர்வமாக இருந்தாலும் கடந்த காலங்களில் அது புறக்கணிக்கப்பட்டிருக்கின்ற விடயத்தை நீங்கள் ஏற்றுக்கொள்ள வேண்டும். அது மாத்திரமல்ல, நாங்கள் எப்பொழுது நீங்கள் தெளிவான கருத்துக்களை முன்வைத்தீர்கள், இக்கினியாகல திறந்து பாங்கதவுகள் திறக்கப்படுகிற பொழுதும், அதேபோன்று எங்களுக்கு மட்டக்கிழப்பு எல்லையிலே இருக்கின்ற அந்த பாபியும் பெருக்கெடுத்து ஓடுவதனால் அதிலும் மாணவர்கள் மரணித்த வரலாறுகள் உண்டு. அதேபோன்று நாவிதன் வெளியையும் சம்மாந்துறையும் பிரிக்கின்ற அந்த எல்லையிலும் கூட பலமான மழைகள் பெய்கின்ற பொழுது வெள்ளப்பெருக்கெடுத்து ஓடுவதும் உண்டு. ஆனால் இந்த இடங்களிலும் பாலங்கள் அமைக்கப்பட வேண்டும். எனவே இவ்வாறு குறை நிறைந்த பிரதேசமாக அந்த பிரதேசங்கள் இருக்கின்றது. வறுமையான மக்கள் வாழுகின்ற ஒரு பிரதேசம். ஆகவே நீங்கள் இப்பொழுது கூறிய கருத்து இந்த சூழலுக்கு பொருத்தமாக இருந்தாலும் எதிர்காலத்திலே அந்த பிரதேச மக்கள் ஒரு நிறைவான மக்களாக வாழ்வதற்கு இந்த பாலங்கள் புனரமைக்கப்பட வேண்டியது காலத்தின் கட்டாயமாகும்.
தேங்க்யூ. Question number 16.
கரு ஒபுதுமாகே பிரச்சனைய மட்ட வெட்டேனவா அத்தீத்தே பிடிபந்த பிரமாணவத் அவதானியாக யமு நோய் மகன் அப்படி கணகாட்டு வேணுவா மாம் பலாபுரத்து வேணும் ஆரக்ஷக அம்ச சமக கதா கரலா ஒபுதுமாகே பிரதேசேட்ட மே விகல்பயாக முன்னோஹரி மீட்டர் வட அடுவியதான் கிரமையாக தியனவாது கீழே ஆழ பலன் ஏம நெத்தத் அப்பி ஒபுத்துமா சமக அப்படியே பிரதேசே என்ன அவஸ்தாவா கிளபுணும் அப்படி ஏழில் வல்லமன் நிலதாரினும் சமக சாக்கட்டா கரலாம் பிரமுகத்தாவே கிளபாதீம சந்தா கட்டியுத்து கரணும்.
தேங்க்யூ. Question number 16. Honorable Gayanta Karunathilaka to ask the Minister of Health.
ප්‍රශ්නය ආ එක ශ්‍රී ලංකාවේ හදවත් සත්කම් සිදු කර ලබන්නේ රාජ්‍ය රෝවල් සංඛ්‍යාව 6කි. ආ දෙක එම එක එක් රෝහල් වල දෛනික යාපනයේ ශික්ෂණ රෝහල්ට සතියකට සිදු කර ලබන හදවත් සත්කම් සංඛ්‍යාව වෙනුවෙන් වශයෙන් පාතක සඳහන් දැක්වේ. ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ දිනකට සත්කම් 5ක් පමණ, ජාතික රෝහල මහනුවර දිනකට සත්කම් 2ක් 3ක් පමණ, ශික්ෂණ රෝහල කරාපිටිය දිනකට සත්කම් 2ක් පමණ, ශික්ෂණ රෝහල් යාපනය සතියකට සත්කම් 2ක් පමණ, ෆ්‍රිජ්ජ ආර්යා රෝහල දිනකට සත්කම් දෙකක් තුනක් පමණ, පළාත් මහා රෝහල් කුරුණෑගල සත්කම් සිදු කිරීමට ආරම්භ කිරීමට නියමිතයි. ආයන්න එක ඔව් ආයන්න දෙක ඉදිරි වසර පහ කාලය වෙනුවෙන් හදවත් සත්කම් සිදු කරන ලබන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 8-10 අතර ප්‍රමාණයක උනතාවයක් පවතී. 3 හදවත් සත්කම් සිදු කරන ලබන වෛද්‍යවරුන් හා හදවත් රෝගීන් සම්බන්ධයෙන් වෛද්‍ය රෝගී අනුපාතය සත්කම් කිරීමට ඇති පාසුකම් හා කාල වේලාව අනුව සලකා බැලීමේදී දල වශයෙන් 150ක පමණ වියහකි බව හඳුනාගෙන ඇත. ඇයන්න එක හදවත් සත්කම් සිදු කර ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව 5 දැක්වේ. ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ 4000යි, ජාතික රෝහල මහනුවර 2000, ශික්ෂණ රෝහල කරාපිටි 850යි, ශික්ෂණ රෝහල යාපනය 1004යි, ෆ්‍රිජ්ජේ ආර්යා ළමා රෝහල 1825යි. ඈ දෙක 2019 වර්ෂ වන විට විවිධ හෘද රෝග හේතුවෙන් සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාව 12103කි. එයින් කාන්තාවන් 5443ක් හා පිරිමින් 6660ක් වශයෙන් ඈ යන්න පැන නොනගී.
ගරු ඇමැත්තුමනි, මේකේ මේ කරාපිටියේ පොරොත්තු ලේඛනයේ ඉන්න හෘද රෝගීන් සංඛ්‍යාව මම හිතනවා මීට වඩා ගානේ වෙනසක් ඇති කියලා පොඩ්ඩක් බලන්න කියලා ඉල්ලනවා. ඇමැත්තුමා හිටියා නම් හොඳයි, නමුත් ඇමැත්තුමා නැතත් ඔබතුමා ආණ්ඩුපක්ෂ සංවිධායකවරයා නිසා එතුමාගේ අවධානයට යොමු කරන්න කියලා මම අතුරු ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවා බයිපාස් සත්කමක් කරන්න ඉස්සෙල්ලා එන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕන. දැන් අපේ පළාතේ, දකුණු පළාතේ තියෙන ප්‍රධානම රෝහල තමයි කරාපිටියේ. සබරගමුවෙන් ඌවෙන් නැගෙනහිරින් පවා රෝගීන් එනවා කරාපිටියට. අද කරාපිටියේ කැතිර ශල්‍ය ඒකකයේ කරන්න පුළුවන් පරීක්ෂණ ප්‍රමාණය දැන් වෙනකොටත් ඉක්මවා ගිහින් තියෙනවා. එනිසා අපිත් මේ සභාවේ බොහෝ කලක් තිස්සේ ඉල්ලීම් කරා. මට ආරංචි විදිහට දැන් කැතිර ශල්‍ය ඒකකයක් ලබා දෙන්න මුදල් වෙන් වෙලා තිබෙනවා. එහෙම මුදල් වෙන් වෙලා තිබෙනවාද ඒක ඉක්මනින් කරලා දෙන්න පුළුවන්ද කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යතුමාට අපිට යොමු කරන්න තිබෙන්නේ.
කරු මුලසන් මන්ත්‍රීතුමනි, මම මේ ප්‍රශ්නය කරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරලා පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න.
Thank you. Honorable ගායන්ත කනතල.
ඊළඟට මම ඇහුවා
Honorable member, what is the point of order?
ඊට පස්සේ දෙන්නම් ටක් කරලා දෙන්න. ඊළඟට කරු සභාපතිතුමනි, මම ඇහුවා වර්ෂයකට හෘද රෝගීන්ගේ හෘද රෝගීන් හැටියට කී දෙනෙක් විතර මිය යනවාද කියලා. 2019 වර්ෂයේ 12000 ගණක් මිය ගිය බව කියලා තියෙනවා. අද වෙනකොට සායනවල ප්‍රතිකාර ගන්න, ඒ වගේම නේවාසිකව ප්‍රතිකාර ගන්න හෘද රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ තියෙන පීඩනකාරී තත්ත්වය යටතේ දිනපතා හෘද රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන බවක් පේනවා. ඒකේ මිය යන සංඛ්‍යාවත් වැඩි වෙලා තිබෙනවා. දැන් මේ ඇමතුමාගේ අවධානයට යොමු කරන්න ඕන හෘද සත්කම් වලට පොරොත්තු ලේඛන ඉන්න සංඛ්‍යාව මම හිතන්නේ 10000ක් විතර තමයි මේ කියපු විදිහට. සමහර වෙලාවට දිනේ ලැබෙනකොට රෝගියා මිය ගිහිල්ලා ඒ වගේ තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා ඒක අවම කරන්න යම් වැඩපිළිවෙලක් තියෙනවද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. තව එක ප්‍රශ්නයක් අපේ නෑ, ඒකටම අල්ලලා අහනවා අපේ මුජිබර් රහමන් මන්ත්‍රීතුමා.
Honorable මුජිබර් රහමන්, ඔබතුමා විශේෂයෙන්ම මේ ඔබතුමාලගේ අවධානයට යොමු කරන ප්‍රශ්නයක් මේ සෞඛ්‍ය සේවයේ මේ වර්තමාන තත්ත්වය පිළිබඳ. දැන් ලංකාවේ සෞඛ්‍ය සේවාව තියෙන ඉතාම භයානක තැනක. එක පැත්තකින් සෞඛ්‍ය කාර්යාල මණ්ඩලයට හා රෝහල් වලට එන්න බැරි වාතාවරණයකුත් තියෙනවා. අනිත් පැත්තෙන් ඖෂධ ඉඟය හා ආර්ථික අර්බුදයත් විශාල ලෙස මේකට බලපාලා තියෙනවා. ඒ වගේම ආයතන සහ නිලධාරීන්ගේ වගකීමත් පැහැරහැරලා තියෙන තත්ත්වයකුත් ඇමතුමා පේන්න තියෙනවා. විශේෂයෙන්ම දැන් විගණාධිපතිවරයා නවතම වාර්තාවේ කියනවා ඇනවුම් කරන ඖෂධවල ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනකොට SPC එක තවම ක්‍රමයක් නැහැ කියලා. ඒකට තවම ක්‍රමයක් හදලා නැහැ මේවා ගැන පරීක්ෂා කරන්න. ඒ වගේම පසුගිය අවුරුද්ද ගණනාවක් තිස්සේ ප්‍රසම්පාදනයේ නියමිත කාලසටහනකට සිදු නොකරපු නිසා මේ තරම් විශාල ඖෂධ හිඟයක් ඇති වුණා කියලත් කියනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මේකත් එක්ක මේක තියෙනවා තමයි, දැන් මේවා විගණාධිපති වාර්තාවල තියෙනවා. මේවා කවුරුවත් කියූපේවා නෙමේ, විගණාධිපතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ මේවා සඳහන් කරලා තියෙනවා. ඒ අතර ඖෂධ නීතිගත සංස්ථාවේ විගණන වාර්තා අවුරුදු 3ක් තිස්සේ දීලා නැති බවත් වාර්තා වෙනවා. ඒක බරපතල තත්ත්වයක්.
එතකොට දැන් ආණ්ඩුව තමන්ගේ හිතවත්කමට පත් කරන සභාපතිලා වැඩේ හරියට කරන්නේත් නැහැ. දැන් ඒක හින්දාම තමයි මේක දිගින් දිගටම සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුල මේ தත්ත්වේ වාර්තා වෙන්නේ. ඉතින් විගරණේ වාර්තා දීලා නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන්ම ගරු ඇමතුමනි, ඒ කියන්නේ දූෂණය වංචාව කරන්න යම්කිසි ආකාරයේ අනුබල දීමක් මේක තුල සිද්ධ කරලා තියෙනවා. ඒ හින්දා මේක ගැන සභාපතිවරු අහන්නෙත් නැහැ, ඒව ඉල්ලන්නෙත් නැහැ. එහෙනම් රටට ඖෂධ සපයන වග කියන පරිපාලන ආයතනවල ප්‍රධානින් මේ විදියට වගකීම් විරහිතව හා දුර්වල පාලනය කිරීම නිසා විශාල ලෙස මිනිසුන්ගේ ජීවිතවලට අවදානමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අලුත්ම විගණන වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් පද්ධතිය නිසි ලෙස කළමනාකරණය නොවීම හා ඖෂධ නීතිගත කරන සහ ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර සම්බන්ධීකරණයක් නොමැතිවීම තුළ රටේ විශාල ඖෂධ හිඟකක් ඇති වෙලා තියෙනවා කියලා මේ වාර්තාවලින් පැහැදිලි වෙනවා. එහෙනම් මම ඔබතුමාගෙන් ඉල්ලනවා වහාම මේ නිලධාරීන් ගැන හොයලා බලලා මේවට අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියන එක ඔබතුමාගේ මාර්ගෙන් ඇමතුමාගෙන් ඇමතුමාට යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
අර මූලස්තර මන්ත්‍රීතුමනි, කරු ගායන්ත කර්ණාරත්න මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව කරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්නත් මම හිතන්නේ මුජිබුර් රහමන් ගරු මන්ත්‍රීතුමා කිරුපේ කාරණා දෙකක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මොකද බෙහෙත් හිගයක් ඇති වෙලා තියෙනවා කියන කාරණාව පහුගිය ටිකේම සාකච්ඡා වෙච්ච දෙයක්. ඒ සඳහා වර්ෂයකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලෝක බැංකු ආධාර යටතේ අනුමත වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී බෙහෙත් හිගයක් ඇති වෙන්නේ නැහැ කියන, ඖෂධ හිගයක් ඇති වෙන්නේ නැහැ කියන කාරණාව තමයි අපිව දැනුවත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම වෛද්‍ය ශේෂ්ත්‍රය තුළ අපි දන්නා ලොකු කැපකිරීමක් වෛද්‍යවරු හා හෙද නිලධාරීන් සාමාන්‍ය සේවකයන් සියලු දෙනාම මේ පෞගිය කොවිඩ් කාලේ ඉඳන් මේ වෙනකම් විශාල කාර්යභාරයක් කරනවා. ඒ අය වෙනුවෙන් සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා ඉන්ධන පවා ලබා දෙන්න වෙනම දිනයක් වෙන් කරලා සිකුරාදා දිනේ ඒ සඳහා පරිපාලන වැඩපිළිවෙලක් කරලා තිබ්බා. මම දැක්ක ඊයේ පෙරේදා ජීවමුකේ සභාපතිතුමා හෝ නිලධාරියෙක් ඇවිල්ලා මාධ්‍යයට කිව්වා පහුගිය සිකුරාදා ඉතාමත්ම හොඳින් ඒ කාර්යය වුණා කියලා. ඒකේ අඩුපාඩු වෙන්න තිබ්බා, තැන් කිහිපයක තැන් දෙක තුනක අඩුපාඩු වෙලා තිබුණා. ඒ පිළිබඳව පහුගිය දවසක සාකච්ඡා කරලා ඒ තැනුත් නිවර්ද කරගන්න හමුදාවත් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන වැඩපිළිවෙලකුත් සකස් කරලා දීලා තියෙනවා. එහෙම තැන් තැන් තියෙනවනේ ඒ පිළිබඳව අපතුමාගේ පෞද්ගලික එතුමා මැදිහත් වෙලා මේ කටයුතු කරලා තියෙනවා කියන එක අපි දන්නවා.
Thank you. Honorable member, what is the point of order? Honorable Chaminda Vijayasiri.
32 විස්තරණියෝගයේ 38 මම ඔබේ අවධානය යොමු කරනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යතුමා උදේ හිටියා. මේකේ තියෙනවා දැන් නිශ්චිත දිනයකදී මන්ත්‍රීවරයෙකු විසින් වතු කරන ලද යම් ප්‍රශ්නයකට වාචික පිළිතුරු සැපීම සඳහා පාර්ලිමේන්තුවේ පැමිණෙන නොහැකි වන අමාත්‍යවරයෙකු ඒ සඳහා කථානායකගේ පූර්ණ අනුමැතිය ගත යුතුයි කියන කාරණේ කරු සභාපති. මේ උදේ දැක්ක අමාත්‍යතුමා ඉන්නේ. දැන් විජේවර මන්ත්‍රීතුමා හැම මොජුමන්තුගේ පෞද්ගලික ප්‍රශ්න නෙමෙයිනේ. ඒක ඔබතුමාගේ ප්‍රදේශයේ ඇති ඒ ප්‍රශ්න. ඒ ජනතාවගේ ප්‍රශ්නේ අහන්න ප්‍රශ්න 50 දේශිකාරණයක් නෙමෙයි දවසම ඒක ලක්ෂ 90ක් වියදම් කිරීම සඳහා ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා එමෙතොරුත් එක්ක සාකච්ඡා කරලා තමයි දැන් ඇමති හිටියව. ඇමති ගිහිල්ලා හැබැයි ප්‍රධාන සංවිධායක උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඌ කියන්නේ ඇමතිවර මගේ ප්‍රශ්නේ පැත්තේ ඔබතුමා උත්තර දෙන එක හොඳයි. මේ වීති ප්‍රකාරව වග කියවුම තියෙනවා කථානායකවරට කියලා
කියලා ප්‍රශ්නයක් නැහැ. The point is very clear, honorable member. We will get the honorable minister to answer.
මගේ ඉවර නැහැ. මගේ මේ විස්තර නියෝග ප්‍රශ්න ඉවර නැහැ. ඊට පස්සේ තමයි උත්තර දෙන්නේ. ඒ අනුව ගරු සභාපතිතුමනි, මේ පැහැරහැරීම මත පළාතේ රටේ ජනතාව
අපි පිළිගන්නවා. Thank you honorable member.
මම කියනවා ආනිය දෝනවා කියලා.
තුමනි, මේ කාරණාව පිළිබඳව අපි පක්ෂනායක රශ්මි මිදි සාකච්ඡා කරලා අද දිනේ යොදාගත්තම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. ඒ නිසා මන්ත්‍රීවරු කැමති නම් මේ මොකද විපක්ෂ මන්ත්‍රීවරයෙක් පැහැදිලි කිරීමක් කළා කිව්වා පවතින වර්තමාන තත්ත්වය තුළ ප්‍රශ්න ඇහුවේ නැතුණාට කමක් නැහැ මෙලෙවට මූලිකත්වය දෙන්න කියලා. ඒ පිළිබඳවත් පක්ෂ නායක රශ්මිමිද අවධානය යොමු කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව අද උදේ වරුවේම මේ ප්‍රශ්න අහන්න තියෙනවට මේ ඇමතිවරු සියලු දෙනා වගේ මේ ඉස්සරහ පෙළිය හිටියා. ඒ මේ ප්‍රශ්නවලට පිටින් වෙනත් බාහිර දේවල් කතා කරන්න මූලාසන ඉඩ ලබා දීම තුළ මේවා ප්‍රමාද වෙලා ගියා. යම් යම් කාල සීමාවක් දීලා අද විශේෂ දවසක් ඇතුළත දාගෙන මේ මන්ත්‍රීවරු වැඩ යොදාගෙන ආවම මේකේ කල්මනාකරණය කිරීමේ වකිමකුත් අපි හැමෝටම තියෙනවා. නැත්තම් අපරාධයක් කරපු මූලස්තරාරුට මන්ත්‍රීතුමනි කරු කථානායකතුමාගේ අවධානය යොමු කරවන්න.
Thank you honorable. Honorable member, your point will be raised with the honorable speaker. No, you have already raised your point of order. We will raise that issue with the speaker. We'll refer you to the speaker. Honorable Chairman, the registry.
Sir, what are you telling? I want to give a time. I want some time. Mama kiyanne garu sabhapati tumani etuma kiyuwa mul karane obo tumara ehunada emathi waru siyalla saakatcha karala thama ada dine eda ko enage emathi waraya etukota den me saukhya prashneta emathi tuma dunna uttare mokadda etuma kiyuwe mama emathi tumara meka
dannam honorable we are going again and again the same issue. Your issue has been raised. We will refer to the honorable speaker. Thank you. Honorable 17 question 17 honorable Gayantha Karunathilaka to ask the minister of agriculture.
ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි එදම අසන ලද ප්‍රශ්නයට පිළිතුර ආයක කෘෂිකර්ම මාත්‍රය විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් මගින් සකසන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය 20/22/2009 දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සඳහා යොමු කරන ලදී. ඒ සඳහා 20/22/3/15 දින ඇති අංක ආමප ඇලෙයිරක් 22 ඇලෙයිරක් 0.218 ඇලෙයිරක් 323 ඇලෙයිරක් 0.12 ධර්ණ අමාත්‍ය මණ්ඩල තීරණය මුදල් අමාත්‍යාංශයේ අදහස් ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම් වෙත නැවත යොමු කිරීමටත් වාරි මාර්ග පරිසර ජල සම්පාදන හා වැවිලි කර්මාන්තය අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමන්ලා විසින් දක්වා ඇති නිරීක්ෂණ පරිදි තවදුරටත් වැඩි දියුණු කිරීමටත් එසේ වැඩි දියුණු කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සලකා බැලීම පිණිස අමාත්‍යවරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට දැනුම් දී ඇත. දෙක පිළිතුර අංක 1 පරිදි වේ. අංක 3 රෝමිලක් අංක 3 පිළිතුර 20/22/3/15 දින ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි භාණ්ඩාගාරයේ අදහස් ලබා ගැනීම සඳහා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය භාණ්ඩාගාරයේ ලේකම් වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව 20/22/6/8 දින සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ අනුව භාණ්ඩාගාරයේ නිරීක්ෂණ ලද විගස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය නැවත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත. රෝමිලක් අංක 4 පිළිතුර මහා භාණ්ඩාගාරයේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව හා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදාළ නිරීක්ෂණ වට අනුව සකස් කිරීමෙන් පසුව ආ පිළිතුර අදාළ නොවේ.
අර සභාපතිතුමනි මේ ප්‍රශ්නේ දැන් අවස්ථා කීපයකදී මහලා හිටපු ඇමතුමා කල්ලරගත්ත ප්‍රශ්නයක්. මම විශේෂයෙන් අලුත් ඇමතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා දන්නවා මේ නව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදන එක ගැන කතා කරනකොට 2019ට පෙර තිබුණු යහපාලන ආණ්ඩුව කාලේ කෘෂිකර්මය හා සම්බන්ධ ශේෂ්ත්‍ර 8ක් සම්බන්ධ කරගෙන ආහාර භෝග, වැවිලි භෝග, අපනයන භෝග, සත්ත්ව පාලනයේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයේ ගොවිජන සංවර්ධන වාරි මාර්ග පරිසරය කියන මේ ඔක්කොම ශේත්‍රවල මහජන අදහස් පුළුල් විදියට අරගෙන හැම පළාතකටම ගිහිල්ලා ඕවාචින් ඇග්‍රිකල්චර් පොලිසි එකක් කියන එකක් හැදුවා. ඒකට යුරෝපා සංගමයේ ආධාරත් ලැබුණා. ඒක ක්‍රියාත්මක කරන්න වුණා නම් යුරෝ මිලියන 47ක් දෙන්නත් නියමිතව තිබුණා. හැබැයි අවාසනාවට ඒ වැඩ කටයුත්ත කැබිනට් අනුමැතියට යොමු කරන්න බැරි වුණා. ඒක දැන් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තිබෙනවා. ඊට පස්සේ ඇමතිතුමා ඇවිල්ලා මේ සෞභාග්‍ය දැක්මට මේක ගලපලක් බැලුවා. පොඩි පොඩි වෙනස්කම් වගේකුත් කරා. ඉතින් ඒක නිසා දැන් වර්තමානයේ මේ අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ආහාර අර්බුදයේ හමුවේ ඔබතුමා හිතන්නේ නැද්ද වඩාත් ප්‍රායෝගික වෙයි කියලා ඒ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකසපු එක ඉදිරියට ගන්න පුළුවන් නම් සෑම ශේෂ්ත්‍රයක් මේකේ අදහස් අරගෙන තියෙන නිසා.
Honorable Minister.
ඔනිය නියෝජකාරක සභාපතිතුමනි එතුමා කියු කාරණේ තොරතුරු පිළිබඳව මමත් දැනුවත් වෙලා ඉන්නවා. මමත් කෘෂිකර්ම මාත්‍යවරයා විදියට 2018 මාස කීපයක් කටයුතු කළා. ඒක කාලය තුලත් අපි ලොකු උත්සාහයක් දැරුවා මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කරලා අවසන් කරන්න. නමුත් අපිට අවසන් කරගන්න බැරි වුණා. දැන් අද වෙනකොට මේක අමාත්‍ය මණ්ඩලයට ඇවිල්ලා නැවත මේක සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඒ වගේම මේ තොරතුරු ලබා ගැනීම සිදු වෙනවා. මම ඒ වගේම දැන්ටමත් අපේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා මේ සකස් කරන ලද වාර්තාව පළවෙනියටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාටම යොමු කරන්න කියලා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ ආණ්ඩු වෙනස් වෙන ජාතික ප්‍රතිපත්තියක් හෝ ඇමතිවරයා වෙනස් වෙනකොට වෙනස් වෙන ජාතික ප්‍රතිපත්තියක් නෙමෙයි ස්ථාවර අවුරුදු ගණනාවකට ගැළපෙන ආකාරයේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. ඒ සඳහා මහජන නියෝජිතයන්ගේ අදහස් වැදගත් වෙන නිසා තමයි මේ මන්ත්‍රීවරු 225ටම අපි ඒ යෝජනාවලිය ළඟදිම ඉදිරිපත් කරනවා. තව මාස 3ක් යන්න ඉස්සෙල්ලා ඊටත් පෙර බොහෝ කෙටි කාලයක් තුළ පුළුවන් මේ රටට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අංග සම්පූර්ණ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. ඒ සඳහා සියලු දෙනාගේ ගොවි සංවිධාන ඒ වගේම විශේෂඥයන් මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ සහයෝගය අනුව සකස් කරන ජාතික ප්‍රතිපත්තියක් නිසා ඒ ඔස්සේ ගිහිල්ලා මේ රටේ ආහාර වලින් ස්වයං පෝෂිත වෙන්නත් අතිරේක ආහාර නිෂ්පාදනයක් කළ විදේශ වෙළඳපොළ කරා ගෙනියන වැඩපිළිවෙළකුත් දියත් කරන්න පුළුවන්කම
ලැබෙනවා. දෙවැනි අතුරු ප්‍රශ්නය මම ඉදිරිපත් කරන ගමන් දිලිප්පේ දාරචි මැතිතුමත් තප්පරයක් ඉල්ලනවා. දැන් ඔබතුමාට අනුව ඩීසල් ලීටර් මිලියන 20ක් විතර අවශ්‍ය වෙනවා කෘෂිකර්ම ශාස්ත්‍රයේ ප්‍රවාහන කටයුතු වලටයි යන්ත්‍ර සූත්‍ර වලටයි. ඒ වගේම අපි දන්නවා දැන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ඕමානයේ ඉඳලා යූරියා මෙට්‍රික් ටන් 65,000ක් විතර ලංකාවට ගෙන්වන්න නියමිතයි. ඔබතුමා ඒක බෙදා හරින්න ලොරි රථ 2,000ක් විතර සූදානම් කියලා තිබුණා. එතකොට මම අහන්න කැමති ඔබතුමාගෙන් දැන් ඔබතුමාලා ලොරි රථ 2,000ක් විතර යොදවලා රට පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට පෝර ටික ගෙනියනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉඳලා ගොවි ජනතාව එතන ඉඳලා ප්‍රවාහනය කරගන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා. මොකද අද තියෙන්නේ හැතම්ම ගණන් පෝලිං වල දවස් ගණන් ඉඳලා තමයි තෙල් ටිකක් ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවද කියන එකයි. දැන් පෝර කිලෝ 50 මිටියක් රුපියල් 10,000කට වගේ දෙනවයි කියන කතාවක් පහුගිය දවස්වල කියලා තිබුණා. දැන් හෙට අනිද්දා ගිහින් ඒවා ගොවීන්ට කීයේ ගානද දෙන්න තීරණය කරලා තියෙන කියන එකත් මම අහන්න කැමතියි. ඊට පස්සේ වෙදාරච්චි මන්ත්‍රීතුමත් ප්‍රශ්නයක් අහනවා.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, එතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. අපි මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ගෙනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ අනුව දැනට අපිට දන්නා තිබෙන ආකාරයට 8 වෙනිදා රාත්‍රී වෙනකොට මේ ඕමානයේ ඉඳලා මේ පෝරණව පළවෙනි තොගය මෙට්‍රික් ටොන් 40,000ක තොගය ළඟා වෙන බව දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව අපි 9 වෙනිදා 10 වෙනිදා වෙනකොට අපේ උපරිම උත්සාහය දරනවා මේ සියලු පෝර ලොරි රථ මගින් ඒ ප්‍රදේශවලට යොමු කරන්න. ඒ වගේම ඒවා බෙදා දීමේ වැඩපිළිවෙලත් අපි මේ වන විට ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් අදාළ දිසාපතිවරුන්ටත් දැනුම් දීලා තිබෙනවා සියලු දෙනාගේ සහයෝගය සහිතව මේ කටයුත්ත නිවැරදිව ඉටු කරන්න කියලා. ඒ වගේම එහිදී අපි බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධාන, මේ වෙලාවෙත් මම කියන්න කැමතියි මේ රටේ ගොවි සංවිධාන රාශියක් තිබෙනවා, ඒ සියලු දෙනා එකතු වුණොත් මේක ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපිට පුළුවන් උපරිම ශක්තියෙන් ඒ ධාරිතාවෙන් මේ පොහොර බෙදා දීමේ වැඩපිළිවෙල දැනටමත් අපි සකස් කරගෙන තියෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කර පරිදි මේ මිල සම්බන්ධව අපි ගොවි සංවිධාන වලින් විමසුවා, සෑම පාර්ශ්වයකින්ම වගේ විමසලා අද වෙළඳපොළේ යූරියා හොන්ඩ්‍රයක් විකිණෙන රුපියල් 40,000කට වැඩියෙන් රුපියල් 10,000 බැගින් මේ පෝර ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ පෝර රුපියල් 10,000 බැගින් ලබා දෙනවා වගේම අපි ඒ ගේන ප්‍රමාණය ඉතුරු ප්‍රමාණයක් තිබෙනවා, ඒ පෝර ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා බඩගිනි ගෝවිය වෙනුවෙන් ඒත් රුපියල් 10,000ටම ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. මොකද මේ රටට බඩ ඉරුඟු විශාල ප්‍රමාණයක අවශ්‍යතාවයක් තියෙනවා. මේවට විදේශ රටවල් වලින් ගේන්නේ නැතුව අපේ රට ඊළඟ මේ එන මාස් කන්න වෙනකොට බඩ ඉරුඟු අවශ්‍යතාවයෙන් සැලකුවද ප්‍රමාණයක් සපයන්න අපේ ගොවීන් ඉදිරිපත් වෙලා තියෙන වෙලාවේ අපි ඒත් එක්ක මේ වැඩපිළිල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වීගොවිතනේ අපි ඉදිරි අනාගතයේදීත් මට වගකීමෙන් කියන්න පුළුවන් එන මහකන්නයටත් අවශ්‍ය යූරියා ලබා
ගැනීමට
දැනටමත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපිට වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් ප්‍රතිපාදන යොදලා අපි ගොවීන්ට යූරියා ලබා දෙනවා වගේම ආසියානු සම්වර්ධන බැංකුව ඇතුළු අනිකුත් ආයතන සමග අපි MOP ඇතුළු අනිත් පෝර ගණ ලබා ගැනීමේ වැඩපිළිවෙල සාකච්ඡා කරලා තියෙනවා. අපේ බලාපොරොත්තුව තියෙන එන මාස්කන්නේ ඉතාම සාර්ථක මාස්කන්නයක් බවට පත් කළා මේ රටට සහල් පිටරටින් ගේන එක නවත්තලා අපේ රට සහලින් ස්වයං පෝෂිත කරන තත්ත්වයට පත් කරන්න අවශ්‍ය සියලුම පියවර මේ වන විටත් අරගෙන තියෙන සඳහා ගොවි සංවිධානත් ඒ වගේම නිලධාරීන් සමගත් අපි සාකච්ඡා කරලා වැඩපිළිලක් මේ වන විටත් සකස් කරලා තියෙනවා.
Thank you. Honorable Gayantha Karunathilaka, please be very quick because we are, time is delayed already.
Amathumara me Govijana Seva Madhyasthana indala ounge idamata geniyanna dan tel prashneth ekka prayogika weda pirilak denawa de ekollanta.
Honorable Mahinda Amarawira.
Prayogikawa gatulu nathi wenne neha. Dantat apita me tel prashneyat ekka dant apita rajya dantat khanitha lamathuma dannala tiyena vidiyata tel ewana vita gamata giyaata passe geniyanna puluwam mattamada tel beda harime weda pirilak sakas wenawa kiyala tiyena. Ehema nothin apita me prashne nirakarane karaganna puluwam wenawa kiyana ekak sandahan karanna kemathi.
Thank you. Question number 18, Honorable Chaminda. Only two questions allowed, Honorable Member. Because of the time delay, we have 46 questions and we have only 18 questions answered. Honorable Chaminda Vijayasiri, to ask the Minister of Agriculture. Only two questions allowed, Honorable Member. I've been told by the ASG that only two questions are allowed. Thank you. You want to ask a question? Honorable Member, you ask your question. Honorable Minister, question number 18. Question number 18.
Mama Hanova, that
Garu Niojakar of Sabah Patpone, Prashnet, Pilitrudin, Dirgavashin, Torturwagak, Swagani, Avashatavik, Sati Dek, Kalia Kilasi.
Honorable Member
Garu Sabapati Tumani, then Antipakshe Padana Sangidaka to Mark Yua, made in a Venker and the end of Koma, Deva Utra de Neva, Mokotami, Horaka, behind them Amatuma, Utuma, Tarameka Utra de Horaka, Indominusu, Rakina, Nepaga, Ramatuma, Horaka, Pora Pilima Dohana Prashne, Eva Yatagan, Butuma, Pepe, Adira, Nikula, Pim, Hitan, make Utra then, may Ara Hora Poraga, the Rashi Mehan.
Thank you, Honorable Member. Question number 19. Honorable Chaminda Vijayasiri, to ask the Minister of Agriculture.
My question is that the fact that the deer has been killed, but Sati Deka Kethulu, the Ilanga Parliament,
thank you, Minister. Question number 20, Honorable Jagat Kumar Sumitarachi, to ask the Minister of Agriculture.
Mama, pass the report.
Sati Deka Kalia Kilasirno.
Question number 21. Honorable Jagat Kumar Sumitarachi.
I'm Prashe Idripatkana.
My Prashe Ida Satide Kalyak Illasi.
Honorable, question number 22, Honorable Kins Nelson, to ask the Minister of Agriculture. Honorable Jagat Kumar. Honorable Jagat Kumar. Can you please put the mic to Honorable Jagat Kumar Sumitarachi, please?
Mama me prashne den kalayak tisse ahanne me rate aahar arbudayak tiyena kushikarmaye prashnayak tiyena waga sangramayak aarambha karanna laasi wenawa ek patthakin jeevit wenna beri barapatala arbudayak rata tiyenne ithin eveni welawaka garu amathuma api langa detail නැත්තම් තොරතුරු නැත්තම් මං ඇහුවේ අපි කොච්චර වගා කරනවද ඉඳන් ප්‍රමාණය අනිත් පැත්තේ මං ඇහුවේ අපේ රටට කොච්චර සහල් ඕනද ජීවත් වෙන්න අපි පිට රටින් කොච්චර සහල් ගෙන්නනවද ඒ වගේම ඒ සඳහා පොහොර සඳහා කොච්චර වියදම් දරනවද මේ වගේ මේ වෙලාවේ අත්‍යවශ්‍ය කාලෝචිත ප්‍රශ්න ටික ඉතින් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේකට උත්තරයක් දෙන්න නිලධාරීන් කටයුතු කරන්නේ නැත්තම් ඉක්මනින් මේ ප්‍රශ්න ටික යල්පැත ගිහිල්ලා අපි මැරුණාට පස්සේ මේ උත්තර වැඩක් නැහැ රටක් විදියට දැන් මියදෙනින් තත්තර පත්‍ර මේ හැමතිම්ම විශාල අර්බුදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා දැන් මෙහෙම ඕට ඉස්සෙල්ලත් අප ප්‍රශ්න ආපුවාම පස්ස කල් යනවා. හැබැයි ඊට පස්සේ ආයි උත්තර ලැබෙන පාටක් නැහැ. ඉතින් ඒනි අනික අතුරු ප්‍රශ්නයක් ඇහුවමත් ඒකට උත්තරේ පස්සේ හොයලා දෙන්නම් කියනවා. ඒකට උත්තරේ ආයි එන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ අදාළ නිලධාරීන් ගාව අපේ ගරු ඇමතුමාලා මේ විශේෂයෙන් වැදගත් මේ රටේ මේ වෙලාවේ වැදගත් ප්‍රශ්න කිහිපයක් නිසා උත්තර ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. දිනයක් අපිට කියනවා නම් ගරු ඇමතුමා හොඳයි.
Honorable Minister.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මමත් කනගාටු වෙන මේ එකකට පිළිතුරක් ඇවිල්ලා තියෙනවා. පිළිතුර පැහැදිලි නැති නිසා තමයි මම ඉදිරිපත් කරන්නේ. ඒක මට දැන් නැවත තොරතුරු විමසා බැලීමේදී ඒකේ තොරතුරු ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් පිළිතුරක් දීමේ අවශ්‍යතාවය තියෙනවා. මම සාමාන්‍යයෙන් අමාත්‍යවරයා විදියට හැමදාම පළවෙනි අවස්ථාවේම පිළිතුරු මෙතෙක් කල් ලබා දීලා තියෙනවා. පුළුවන් තරම් ඒ වෙනුවෙන් උත්සාහ දරනවා. මේ ප්‍රමාදයන් පිළිබඳව මමත් කනගාටු වෙනවා. අපේ නිලධාරීන්ටත් මම උපදෙස් ලබා දෙනවා. මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවල වැදගත්කම තියෙන්නේ මමත් පිළිගන්නවා. ඒ වෙලෙටම ඒ ෂණික උත්තරයක් දීමේ වැදගත්කම මම පිළිගන්නවා. එනිසා මම අනිවාර්යෙන්ම මේක ඊළඟ පාර්ලිමේන්තු වාරේ නැත්නම් මම හිතන්නේ සති දෙකකින් තියන්නේ මේ පාර්ලිමේන්තු වාරේදී ඔබතුමාට සහ මේ සියලු දෙනාට පිළිතුරු සපයනවා. ඔබතුමා කියු කාරණේ සම්බන්ධව ඇත්තටම මටත් මේකේ හොඳ පිළිතුරක් දෙන්න තියෙනවා, පුළුල් පිළිතුරක් ඇත්තටම දෙන්න තිබුණා නම් හොඳයි. මොකද අපි මේ වන විටත් වගා සංග්‍රාමයක් පටන් අරගෙන තියෙනවා. අද වෙනකොට අපි යල කන්නේ අපි බලාපොරොත්තු වුණේ අපි අමාත්‍ය ධූර බාර ගන්න වෙලාවේ කිව්වේ හෙක්ටයාර්
275,000
වගා කරලා මේ වෙනකොට 475,000කට වැඩි ප්‍රමාණයක් වගා කරලා තියෙන නිසා අපිට හොඳ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ගොවි ජනතාව අභියෝගේ බාරගෙන තියෙනවා, ආහාරින්ගයක් ඇති වෙනවා කියන ප්‍රකාශත් එක්ක මේ අභියෝගේ බාරගෙන තියෙනවා. එයාට සහයෝගය ලබා දීම අවශ්‍ය වෙන්නේ. අපි අවශ්‍ය
පූර්ණ
සහයෝගය ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරනවා.
Honorable Gayanth Karunathilaka.
සභාපතිතුමනි,
Honorable Jagat Jagat Kumar Sumedhataraj.
මේකම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කලින් මට එජෙන්ඩාවේ එනකොට ආවේ මේකට පස්සේ තියෙන දැන් එවෙලා තියෙන 45 වෙනි ප්‍රශ්නෙට. ඒක මං අහන්නේ සමෘද්ධි ප්‍රශ්නයක්. ඒකට තාම ඇමති කෙනෙක්වත් පත් කරලා නැහැ. එතකොට ඒකටත් උත්තර දෙන්න නැත්තම් මට කලින්ම කිව්වනම් යන්නවත් පුළුවන් නැහැ. මේ දවස්වල මෙතන කට කරන් මේක පිළිවෙලක් තියෙන්න ඕනේ. කොයි මේ වලට විශේෂ බාර ඇමතිවරු ඉන්න ඕනේ නැත්තම් ඒකට උත්තර දෙන්න ඕනේ. ඒකට මට අඩුගානේ ආණ්ඩු පක්ෂේ කවුරුවත්වත් නැහැ උත්තරයක් දෙන්න.
Thank you honorable member. හොඳට ගායන්ත කන්නතලක
එතුමා කියපු කාරණේ අපිත් එකඟ වෙනවා. එතුමා එකතැනකදී කිව්වා අතුරු ප්‍රශ්න ඇහුවාම කවදාවත් ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ කියලා. මම ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගේ අවධානයට යොමු කරන මමත් ওই තනතුරේ කලින් හිටියා. අපේ කාලේ අපි හැම අතුරු ප්‍රශ්නයකටම ලිඛිත උත්තරයක් සතියක් ඇතුළත ලබා දෙන ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමයේ ආරම්භ කරන්න කියලා ඉල්ලනවා.
Thank you. Question number 22, Honorable Kinston Nelson, to ask the Minister of Agriculture.
මහානා නියෝජ්‍ය කාර සභාපති ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, කින්ස්ටන් නෙල්සන් මැතිතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුර එතුමා අහනවා. ආ එක නව ජාතික කෘෂිකර්ම සමාවෙන්න ප්‍රශ්න අංක එක. ආ ගවයින් ආශ්‍රිත රෝගී තත්ත්වයන් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බව දන්නේද කියලා. ඒ පිළිබඳව පිළිතුර එක. ආයක ඔව්, ගවයින්ට වැළඳෙන බෝවන රෝගයක් වන කුරහා මුඛ රෝගය MFD වර්තමානයේ පහත ප්‍රදේශවල පැතිරී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදුව ප්‍රදේශයේ නෙළුම්කොළම ග්‍රාමයේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මීගස්සෑව ප්‍රදේශයේ ගොවිපල, මෙයට අමතරව මීගස්සෑව ප්‍රදේශයේ ගොවිපලවල සතුන් පණු රෝග සහ පෝෂණ ඌනතා රෝගයන් සඳහා ආසාදනය ලක්ව ඇත. පිළිතුර දෙක. ප්‍රදේශය වවුනතිව් ගොවිපලවල් ගන්න 8යි, උරහා මුඛ රෝගය ආසාද සතුන් ගණන 23යි, නාච්චදුව ගොවිපලවල් 5යි, ආසාදිත සතුන් 16යි, මීගස්සැව ගොවිපලවල් 8යි, ආසාජ සතුන් 360යි. මීගස්සෑ ප්‍රදේශයේ සතුන් 18 දිනෙකු පණු රෝග සහ පෝෂණ ඌනතා රෝග හේතුවෙන් මියගොස් ඇත. අංක 3. පිළිතුර බෝවන තත්ත්ව රෝගයක් වන කුරහා මුඛ රෝග FMD රෝගය වැළැක්වීම සඳහා එන්නත් කරන්නේ සිදු කිරීම, රෝගී සතුන් සඳහා ප්‍රතිකාර ලබා දීම, රෝගය වැළැක්වීම පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, රෝගයේ වැළඳුණු ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශවලට සතුන් සංචරණය සීමා කිරීම, ඒ අනුව සතුන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික ලබා ගැනීම පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ නාගරික කොමසාරිස් දැනුවත් කිරීම. ආ අදාළ නොවේ.
Honorable Member.
සභාපතිතුමනි, බොහොම ස්තුතියි ඒ සම්බන්ධව ඔබතුමා පැහැදිලි කිරීම ගැන. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් මේ යලකන්නේ ආරම්භ කරනකොට ගොවියා කුඹුරට බැස්සේ නැහැ. වතුර දුන්නත් ගොවියා කුඹුරට බැස්සේ නැහැ. විශේෂම රජයේ විසින් කරපු ප්‍රකාශෙත් එක්ක තමයි ගොවියා කුඹුරට බැස්සේ. දැන් මේ වෙනකොට දැන් පොහොර සම්බන්ධව මේ වෙනකොට පොහොර ලබා දීලා නැහැ. ඒ වගේම මේ මාස් කන්නේදී ගරු ඇමතිතුමනි, දැන් බිත්තර වී ලබා ගන්නකොට මහස් කන්නේ දැන් පොහොර වගේම අනිත් ප්‍රශ්න තමයි මේ බිත්තර වී ප්‍රශ්නේ. එතකොට මේ බිත්තර වී මේ ගොවියන්ට නිසි වෙලාවට ලබා දෙන්න කටයුතු කරනවද ගරු ඇමතිතුමනි මාස්
කන්නේදී? Honorable Minister.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මම
මුලිනු සඳහන් කරේ එකයි මුල් වෙලාවේ යලකන්නේට ගොවින් කුඹුරු වලට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි හෙක්ටයාර් 248,000ක් තමයි වගා කරලා තිබුණේ. ඒ වෙලාවේ අපි පොහොර ලබා දෙනවා කියන එක ගත්තත් ඒ වගේම මේ ලෝක ආහාර අර්බුදය සහ අපේ රටේ ආහාර අර්බුදය පිළිබඳව විවිධ අයගේ අදහස් ඉදිරිපත් කිරීම මේ වගේම අනාවැකි පිළිබඳවත් සැලකිලිමත් වෙලා අපේ ගොවීන් මේ අභියෝගය බාරගෙන දැනට 475,000ක් පමණ හෙක්ටයාර් වගා කරලා තියෙනවා. එතකොට ඒ වයින් දැන් අපි මේ වන විටත් බීජ වී නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වෙච්ච ගොවීන් වෙත පොහොර ලබා දීම අපි කොහොමටත් මේ වෙලාවේ අපේ ළඟ තිබුණු තොග වලින් නිදහස් කරලා තිබෙනවා. ඒ වගේම දැන් තවත් අපි ප්‍රමාණය මදි නිසා ඔබතුමා කිව්වේ තාමත් වැදගත් කාරණයක් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ දැන්ට වගා කරගෙන තිබෙන ගොවීන්ගේ වගාවන් පරීක්ෂා කළා. හොඳ තත්ත්වයේ ලියාපදිංචි නොවුණත් හොඳ තත්ත්වයේ තියෙන ගොවි පළවල් රෙජිස්ටර් කරගෙන ඒවා AI ලා මාර්ගයෙන් අධීක්ෂණය කළා. මේවා බීජ විදියට ලබා ගන්න ඒ වගේම අපි බීජ සඳහා ලබා ගන්න මිලත් වැඩි කරලා තිබෙනවා. ඒ වැඩි කළා ඒ ලබා ගන්න බීජ යොදවලා මහා කන්නයට ඇති වෙන ප්‍රමාණයක්. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන ගොවි පළවත් ඒ වගේම යුද හමුදා ඇතුළු රාජ්‍ය ආයතනවල ගොවි පළවල් මහ වැලිය ඇතුළු ඒ සියල්ලට අතිරේකව තවත් පෞද්ගලික අංශයනොත් බීජ වී අරගෙන මහකන්නේට ඇතිවෙන්න බීජ වීත් ඇතිවෙන්න පොහොරත් ඒ වගේම කෘමිනාශක වල්නාශකත් තහනම ඉවත් කරලා තිබෙනවා. ඒවත් ගෙනල්ලා ගොවියට හොඳ මානසිකත්වයකින් කුඹුරට බැහැලා වගා කරන තත්ත්වයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙනවා.
Honorable Kinstanson.
ඔබ ස්තුතියි ගරු අමතුමනි. ගරු සභාපතිවරනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු දුලීප් වේදාරච්චි.
Honorable Dulip Weedarachchi.
ගරු මන්ත්‍රීතුමනි හම්බන්තොට බූන්දල කලපුදීවර කාර්මිකයෝ සහ වනජීවික නිලධාරීන් ලොකු ආරවුලක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන ඔබතුමා දන්නවද මොකද ඒක තත්ති කියලා පොඩ්ඩක් මට දැනගන්න කැමති.
මේ ප්‍රදේශයේ ධීවර ජනතාව කලපු ධීවරයන් තමයි ඉන්නේ. ඒ වගේම වනජීවී බලප්‍රදේශයෙන් තමයි ඇතුල් වෙන්න තිබෙන්නේ. පසුගිය දිනවල මේ ධීවරයන් ඇතුල් වෙලා ඇති වුණු තත්ත්වයක් මත ගැටුමක් ඇති වෙලා වනජීවී නිලධාරීන්ට පහර දුන් බව තමයි ඒ අය වාර්තා කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් මමත් ඒක සමතේකටපත් කරන්න හැකි උපරිම උත්සාහයන් දැරුවා. දැනට ඒ තත්ත්වය තුළ ලොකු වැඩවර්ජනයකුත් රටපුරා යන්න තත්ත්වයක් තිබුණා. නමුත් එයත් අපි පාලනය කරගත්තා. දැනට ඒ ධීවරයන්ට ඇතුල් වෙන්න දෙන ප්‍රමාණය යම් කරදර තියෙනවා කියලා මටත් ධීවර සංගම් වාර්තා කරලා තිබෙනවා. මම ඒ අයට කිව්වා මේ නියම ධීවරයන්ගේ ලයිස්තුව ලබා දෙන්න. ඒ අයට මේ අවසරය සහිතව මේ ධීවර කටයුතු කරගෙන යන අවස්ථාව ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව.
Thank you. Honorable Dulip Weedarachchi.
දැන් ඔය වැලිපැන්නේ අභය භූමිය කියන එක භූමිය කියන්නේ හේන් ගොවිතන් අල්ලන කට්ටිය දඩයම් කරන අල්ලන කට්ටිය තමයි ඉන්නේ වැලිපැන්නේ අලුතෙන් ඉදි කරපු අභය භූමියට ඉදි කරපු වැලිපැන්නේ මේක. මේ බූන්දල වනජීවි නිලධාරීගේ අල්ලල නැහැ බූන්දල කලපුවේ මේ කරන කට්ටිය අයින්සන් මිනිස්සු කියලා. ඒතකොට වැලිපැන්නේ ඒ හේන් ගොවිතන් අල්ලන්න ඉන්න නිලධාරීන්ට යම් කණ්ඩායමක් ගිහින් කියලා තියෙනවා මෙහෙම කේස් එකක් කියලා. ඒ කට්ටිය ගිහිල්ලා අර මිනිස්සු අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ට අල්ලන්න බෑ. ඒගොල්ලෝ අල්ලන්න ඒගොල්ලන්ට අත්අඩංගුවක් ගන්න පුළුවන් හේන් කරන කට්ටියයි දඩයම් කරන කට්ටියයි විතරයි. කලපු දියුරේ
Honorable Member please be brief about the question.
පොඩ්ඩක් පුළුවන්. එතකොට ඉන්න පොඩ්ඩක් අපේ ප්‍රශ්නය අහගන්නක අපේ ගමේ පස්සේ මේ එතකොට ඒ මිනිස්සු අල්ලන් ගිහිල්ලා මිනිස්සුන්ගේ අද්දේ කැඩෙන ගහලා බුන්දල මේකට බාර දීලා තියෙනවා. එතකොට ඒ ගමේ කට්ටිය කුලප්පු වෙලා ඇවිල්ලා ඉවරලා වනජීවි කට්ටියත් එක ආරවුලක් ඇතිලා තියෙනවා. එතකොට 3-4 මේ පැතු අල්ලලා තියෙනවා මේ පැතෙත් තුවාලා තියෙනවා. දැන් කට්ටිය 13 දෙනෙක් උසාවියට ඉදිරි පොලිසියට බාර ගන්න තියෙනවා. පොලිසියෙන් උසාවියට පත් කරන උසාවි වහලා මිනිස්සු හිරගෑ ඇතුලේ තවත් කට්ටිය අල්ලන්න තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මිනිස්සු ජීවත් වෙන විදිහ නැතිකම කන්න බොන්න විදිහ නැතිකමට කලපොට ගිහිලා මේක දැන් එන්නේ. ඒක නිසා ඔබතුමා වනජීවි අමාත්‍යවරයා හැටියට පොඩක් මේක මැදිහත් වෙලා අර මිනිස්සුන්ට අපගන්න වැඩ පිළිවෙලක්
කරලා
මේ කටයුතු ක්‍රියාත්මක කර මේ බස් කතා කරලා තමයි මෙතන අපි ඇවිල්ලා ඉන්නේ.
You are asking the second question. You have only one additional question you had asked.
දාන බලාගේ දා ගන්න.
Thank you member.
ඔබතුමා මේක කතා කරලා මේ පස්සේ මෙතන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
Honorable Minister.
මේ ගරු නියෝජකාරක සභාපතිතුමනි මේ කාරණය සම්බන්ධව මමත් උපරිමාකාරයෙන් මැදිහත් වුණා. මේක සමතේකටපත් කරන්න දෙපාර්ශවයේම ගැටුමක් ඇති වෙලා තියෙනවා. අපි උපරිම උත්සාහයක් දරනවා මේ ප්‍රශ්නේ විසඳලා ඒ දීවර ජනතාව අපිත් දන්නවා ඒ අය පාරම්පරිකව මේ කටයුත්ත කරගෙන ආපු අය. ඒ අයටත් අසාධාරණයක් නොවන ආකාරයට ගැටුමක් නොවන ආකාරයට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න තමයි මගේ උත්සාහයත් මම ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා.
Thank you. Question 23. Honorable Nalin Mandara Jayamana. Time is very short today. We have to finish the most number of questions. Only question 23 has been finished now. So no more questions. Let's go to question number 23. Honorable Nalin Bandara Jayamana to ask the Minister of Justice, Prison Affairs and Constitutional Reforms.
Garu Mulasanaru Mantitumani, Garu Nalin Bandara Mantituma Vishing. අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනික ව්‍යවස්ථා ප්‍රශාස්කන මතුමගෙන් ඇසීමට ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය A1 ඔව්. A2 අංක 19 ශ්‍රී සංගරාජ මාවත කොළඹ 10. A3 අංක 19 ශ්‍රී සංගරාජ මාවත කොළඹ 10 ලිපිනේ පිහිටි ගොඩනැගිල්ලේ වර්ගාඩි 54486ක ප්‍රමාණයක් 2021-21 දින සිට 2024-06-30 දින දක්වා කාලය සඳහා කුලී පදනම් මත ලබා ගැනීමටත් අදාළ කුලී මුදල් පහත පරිදි ගෙවීමටත් අනුමැතිය ඉල්ලා අංක 2021 ඇදිර CAB මෙමෝ ඇදිර J ඇදිර DV ඇදිර 44 හා 2021 අප්‍රේල් මාස 22 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ යොමු කර ඇති අතර අංක ආමප ඇදීර 21 ඇදීර 842 ඇදීර 330 ඇදීර 024 ඇදීර 1 හා 2021 ජූනි 5 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇත. 2021 96,37,269,735 2022 88,387,747 2023 92,789,536,774 2024 46,847,062,180 සම්පූර්ණ එකතුව 324,057,260 මේ ඒ අනුව මේකී අවශ්‍යතාවය සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් මුලින්ම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වර්ගාඩි 35,071 බිම් ප්‍රමාණය 2021 වර්ෂයේ ජනවාරි මාස 1 වෙනි දින සිට 2022 වර්ෂයේ දෙසැම්බර් මාස 31 වෙනි දින දක්වා වසර දෙක කාලයක් සඳහා ලබා ගැනීමට පහත් සඳහන් පරිදි ප්‍රතිපාදන වෙන් කර තිබිනි. 2021 233,086,544 2022 174,075,701 ඒ ත්‍රිවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් මේ සම්බන්ධයෙන් ඇති කළ දැඩි විරෝධය මත රජයට ඇතිවිය හැකි අපහසුතා පිළිබඳව සැලකිල්ලකට ගෙන අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ තීරණය වෙනස් කරන ලදී. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිලි ඉදිකර අවසන් වන තුරු අන්තර්කාලීන විසඳුමක් ලෙස හදිසි ඉඩකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය උපාරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රමයෙන් ඉවත් කළ තාවකාලික අංක 19 ශ්‍රී සංගරාජ මාවතේ කොළඹ 10 ලිපිනේ පිහිටි ගොඩනැගිල්ලේ වර්ගාඩි 54486ක ප්‍රමාණයක ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. තවද කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ඇති උපාරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිලි අලුත්කඩියාව කිරීම සඳහා යුවාන් මිලියන 500ක් රුපියල් මිලියන 12,500ක් පමණ මුදලක් පූර්ණ ආධාරයක් වශයෙන් ලබා දීමට චීන සමාණ්ඩුව විසින් කටයුතු කර තිබුණ නමුත් උපාරිමාධිකරණ ගොඩනැගිලි සම්පූර්ණ හිස්කර බාර දීමට නොහැකි වූ බැවින් එම ප්‍රතිසංස්කරණ කටයුතු අතර 5ක් පමණ කාලයක් තිස්සේ ආරම්භ කිරීමට නොහැකි වූ පැවතිනි. කෙසේ නමුත් 2022 මාර්තු මාසයේ වන විට එම ව්‍යාකෘති ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර ඇත. මේ වන විට රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය මත වුවද සිදු කළ යුතු අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය හා භෞතික පාසිකම් පුළුල් කිරීම සිදු කළ යුතු බැවින් එමගින් රාජ්‍ය මූල්‍ය අවභාවිතා සිදු නොව බව දන්වමි. තවද උපාරිධිමාකරන පරිශය තුළ ඉඩකඩ කල්මනා කරගැනීම අප විසින් ගන්නාලද ක්‍රියාමාර්ග හේතුවෙන් ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ ධාරිතාව 100%කින් වැඩි කර කිරීමට හැකියාවක් ලැබූ බවද එබැවින් රාජ්‍ය මුදල් භාවිතයේදී කිසිදු අවභාවිතයක් සිදු නොව බවද දන්වනු කැමැත්තෙමි. ආයන්න තන නොගි.
Honorable member.
ඔව් ගරු සභාපතිතුමනේ මං හිතන්නේ අධිකරණ ඇමතිතුමා නැතත් මෙතුමා සංවිධායකතුමා විදිහට පිළිතුරු දුන්නා. දැන් අපි දන්නවා මේ වෙන විට අපේ රටේ පෝලිං තියෙනවා. අද පෝලිං ළඟ හමුදාව පොලිසිය මේ ඇතර බරපතල ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. රටේ ජනතාව සිවිල් නීතිය අතට අරන් කටයුතු කරන තැනට පත් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා අද හමුදාවටත් එහා ගිහලා මිනිස්සු හමුදාත් එක්ක රණ්ඩු වෙන තැනට ඇවිල්ලා තියෙනවා. මේ විතර රටේ නීතිය වල්ලා දිලා තියෙන්නේ. අපි දැන් අධිකරණ ඇමතිතුමා නැත්නම් අපි දන්නේ නැහැ තාම 21 හදනවද කියන එක සභාපතිතුමා. මොකද 21 ගේනවා කියලා හරින් ප්‍රාන්දු මහත්තයලා කිව්වේ සතියකින්. හැබැයි 21 කැබිනට් එකට ගෙනාවා දැන් කැබිනට් එක ඇතුළේ තාම සංශෝධන වෙමින් කැබිනට් එක ඇතුළේ මේක කරගෙනවා. ඒ නිසා 21ක් එන පාටකුත් නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ගරු සභාපතිතුමනි දැන් අධිකරණ ඇමතිතුමා නැති වෙන්නේ නැතිලා තියෙන්නේ 21 නැති හින්දාද දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අද මේ රටේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුද්ගලයෙක් නැහැ. උත්තරයකුත් නැහැ. දැන් ගොඩනැගිලි ගැන හපුවාම දැන් අපි දන්නේ නැහැ ජනාධිපතිතුමා කොහෙද ඉන්නේ කියලා. මිරිහානේ නැහැ කියලා දන්නවා. මිරිහානෙන් ගියා. මේ රටේ ජනාධිපතිවරයෙක් පේන්නේ නැහැ. රටක් වුණාම රටේ ජනාධිපතිවරයා ජනතාවට දැర్శණය වෙන්න ඕන. ගම සමග පිළිසඳර කරන්න කියලා කියන්නේ නැහැ. හැබැයි රටේ මිනිසුන් පේන්න ඕන. මේ ගරු සභාවේ ආසනයක් තියෙනවා. කොහේ ජනාධිපතිවරයා? ජනාධිපතිවරයෙක් හැංගිලා ඉදි රටක් ඉස්සරහට යන්නේ නැහැ. ජනාධිපතිවරයෙක් බංකර ඇතුළේ හෝ දූපත් ඇතුළේ හැංගිලා ඉදි රටක් ඉස්සරහට තියා ආධාර කරන්නේ නැහැ. අපිට කරුණා කරලා කියන්න මේ රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවද? ජනාධිපති ලේකම් කාර්යාලේ ජනාධිපතිවරයා නැහැ. අධිකරණ අමාත්‍යාංශය හරි ඕනාරිය ගොඩනැගිලි ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට අරන් ගියත් අපිට කමන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ රටේ ජනතාව පෝලිං වල තැම්පෙනවා, මිරිකෙනවා, ගුටි ගහ ගන්නවා, පොලිසියෙන් ගුටි ගහ ගන්නවා, හමුදාවෙන් ගුටි ගහ ගන්නවා, හමුදාවට පොලිසියට තියෙන ගෞරවයත් රටේ නැති වෙලා තියෙනවා. මේ තත්ත්වය මත මේ ප්‍රශ්නෙට කැබිනට් ඇමතිවරයෝ ඔබතුමාට විසඳුම් දෙන්න බෑ. මේ කැබිනට් එකට වළංගුභාවයක් නැහැ. ඔබතුමාලව පිළිගන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම තමයි ජනාධිපතිවරයා කෝ කියන ප්‍රශ්නෙට මට ඔබතුමා සභානායකවරයාගේ උත්තර දෙන්න. ඔබතුමා ඉන්නේ කොහෙද? ජනාධිපතිවරයා ඉන්නවද? ජීවතුන් අතර ඉන්නවද? නැත්නම් මේ වලකට ගහලාද? ඔබ කියන්න පොඩ්ඩක්.
ප්‍රශ්නය එකම දෙකම අහුවත් ඔබ මුලස් මන්ත්‍රීතුමාට
Honorable member your second question.
මගේ දෙවැනි ප්‍රශ්නය අපේ මුජිබ
මහත්මයාට.
හැබැයි මගේ පළවෙනි එකට උත්තරේ ලැබුණේ නැහැ.
ස්තුතියි.
බොන්දනාගර.
No, together the minister will answer the question. Honorable member, please answer the question. Minister will answer the questions to both together. Honorable minister, would you like to answer the first question, please?
අරු මූලාසනාරුද මන්ත්‍රීතුමනි මම උත්සාහ කරේ මේ ප්‍රශ්න දෙකම එකපාරට අහුවා නම් එකපාර උත්තරයක් දෙන්න. ඉතින් ඔබතුමාගේ ඉල්ලීම පරිදි මම මේ උත්තරය දෙන්නම්. පළවෙනි එක නලි මන්ත්‍රීතුමා 21 ගෙනාවේ අනේ අර රස්වන්නු කර බුරණ
කොට ප්ලීස් අලව් ද මිනිස්ටර් ස්පීක්
21 ගෙනාවේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමා නෙමෙයි. ඒක ගෙනාවේ ඔබතුමාලගේ නායකයා. ඒ සම්බන්ධව අධිකරණයේ තීන්දුවත් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දීලා තියෙනවා කළ යුතු පිළිවෙල පිළිබඳව කථානායකතුමාට. කථානායකතුමා ඒක මේ සභාවට ඉදිරිපත් කරා. ඒ නිසා 21ට උත්තර දෙන්න බැරි කමක් කියන එක නෙමෙයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි. විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගේ නම 22 වෙනි සංශෝධනය. ඒ සංශෝධනය කැබිනට් එක අනුමත කළා. මේ වෙනකොට අදාළ ක්‍රියාමාර්ග අරගෙන යනවා. ඒක මං හිතන්නේ හරිප්‍රාන්දු මන්ත්‍රීතුමාගේ නමත් කිවිච්චින්ද මං කියනවා. එතුමා විශාල උදාන්තුවක් ගත්තා මේ සංශෝධන කඩමින් දෙන නිසා. මේක මම මේ ඔබතුමාව දැනුවත් කරේ 21යි 22යි 21 ගෙනාව එක මේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ඒකේ විවේචන මම මෙතන කරන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂින් තියෙන අය මේ පාර්ලිමේන්තුවට ඒකක් ගෙනකොට ඒක ජනමත විචාරණයකින්ද පාර්ලිමේන්තුවේ බහුතරයකින්ද සුළුතරයකින්ද සම්මත වෙන්න ඕනි කියන එක ඒක අවබෝධයක් තියෙන්න ඕනි. එහෙම උනේ නැහැ. ඒ නිසා මම කිව්වේ 21යි 22යි වෙනස. දෙවෙනි කාරණාව ජනාධිපතිවරයා ගැන ඔබතුමා ඇහුවා. එතුමා ඉතාමත් හොඳින් කාර්යක්ෂමව එතුමාගේ කාර්යභාරය ජනාධිපති මන්දිරයේ ඉඳගෙනත් කරනවා. එතුමා එළියටත් යනවා. මේ රටේ පවතින තත්ත්වය, ආරක්ෂක තත්ත්වය හේතු කරගෙන යම් යම් ආරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා ඒ ආරක්ෂක අංශවල උපදෙස් මත. නමුත් ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධව දවස පුරාම නිලධාරි මේ රටේ පවතින තත්ත්වය පිළිබඳ මේ බයන මේ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක එකට විසඳුම් සොයන්න අගමැතිතුමාත් එක්ක මේ පෞගිය සෙනසුරාද ඉදිරි දින දෙකේ පවා වැඩ කරයි කිති. එතුමා ජනාධිපති මන්ත්‍රී ඉන්නවා.
හොනරබල් මුජිබුර් රහමාන්
ඇමතුමා කිව්වා මේ ජනාධිපතිතුමා එහෙම යනවා කියලා. අපි නම් දැකලා නැහැ ජනාධිපතිතුමා එහෙම යනවා. හොඟක් දුර දැකලා තියෙන ටීවී එකේ නම් ජනාධිපතිතුමා රජයේ නිලධාරීන් වට කරගෙන කතා කරනවා නම් දැකලා තියෙනවා. මගේ ප්‍රශ්නේ මේ ගරු ඇමතුමනි මේ දැන් කන්දකාඩුවල පුනරුත්ථාපන ඒ ස්ථානයේ කඳවුරේ පුද්ගලයෙක් ඔබතුමා දන්නවා 6 වෙනි මාසේ 29 වෙනිදා යම්කිසි පහර දීමක් අඩුව මරණයට පත් වුණා. දැන් ඒ සම්බන්ධව ආරක්ෂක අංශවලට සම්බන්ධ හමුදා නිලධාරීන් 4 දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් ගරු ඇමතිතුමනි කන්දකාඩු කියලා කියන්නේ පුනරුත්ථාපන කරන ආයතනයක්, එහෙම නැත්නම් ඒක හමුදා කඳුර තුල තිබෙන මේ පුනරුත්ථාපන කරන ආයතනයක්. ඉතින් ඒකට ඇත්තටම මේ පුනරුත්ථාපනය කියලා කියන්නේ මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න ඒ අය තමයි එතනට ගේන්නේ. ඒතකොට ඒගොල්ලන් එතනට ගේන්නේ ඇත්තටම ප්‍රතිකාර කරන්න. ඒතකොට ඒක ප්‍රතිකාර කරන යම් කිසි ආයතනයක් හැටියට තමයි ඒක පවත්වාගෙන යන්නේ. ඒතකොට මේ ප්‍රතිකාර කරන ගේන ඒගොල්ලෝ අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ලෙඩ්ඩු කියලා කියන්න පුළුවන්. ඒතකොට දැන් ඒගොල්ලන්ට බෙහෙත් ඒත් ලබා දෙන්න ඕනේ, යම් මානසික සුවය ලබා ගන්න යම් යම් උපදේශන ලබා දෙන්න ඕනේ, ඒ වගේ ආයතනයක්. ඒ ආයතන තුල ඇත්තටම එහෙමනම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්නේ නැතුව ඇයි මේ හමුදා නිලධාරීන් එක්ක මේ පුනරුත්ථාපනය කරන මේ කඳවුර වල ඉන්න අයව හමුදා නිලධාරීන් දාලා පාලනය කරන්නේ? ඒතකොට මේ පාලනය කිරීමම මේ කන්සෙප්ට් එකම එතන තියෙන වරද්දා. එතන බරපතල වරදක් තියෙනවා. මොකද මේගොල්ලන් පුනරුත්ථාපනය කරන්න මේගොල්ලෝ මේ ත්‍රස්තවාදී ක්‍රියා කටයුතු කරලා මේ පුනරුත්ථාපනය කරන්න යන අය නෙමෙයි. මේගොල්ලෝ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒකට අවශ්‍ය බෙහෙත් දේත් මානසික උපදේශන ඒව ලබා ගන්න යන උදවිය. එතකොට ඒකට ඉන්න ඕනේ ඒ කටයුතු කරන්න සෞඛ්‍ය සේවයත් එක්ක සම්බන්ධ උදවිය තමයි ඒ කටයුතුට සම්බන්ධ වෙන්න ඕනේ. නමුත් මෙතනදී අපිට පේන්න තියෙන කාරණේ තමයි සෞඛ්‍ය සේවයේ ඉන්න කටයුතු අයන මේ සම්බන්ධ වෙන්නේ ඍජුවම හමුදා ඉන්න නිලධාරීන් ඒ ඉන්න අයත් එක්ක සම්බන්ධ වීම තුල තමයි මේ ගැටුම් නිර්මාණය වෙන බවට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම ඔබතුමාගෙන් අහනවා ඇයි මේ සෞඛ්‍ය නිලධාරීන් මේවට සම්බන්ධ කරගන්නේ නැත්තේ කියන එක.
Thank you honorable minister.
මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්ව කාරණාව දැන් පහුගිය දවසක අතිගරු ජනාධිපතිතුමා මේ සභාවටත් ආවා. අපන් ඒකයි කිව්වේ ආරක්ෂක හේතු මත යම් යම් පියවර ගන්න. මොකද පාස්කු ප්‍රහාරයේදී මේ සභාවේ තිතිය සමාරව සම්බන්ධයි කියලා කියාගන්නා පිරිස් අභ්‍යන්තරවාදීන් එක සම්බන්ධයි කියාගන්නා පිරිස්. ඉතින් ඒ නිසා එතුමා යන යන තැන බුතුමල්ලට අපිට කියලා යන්නේ නැහැ. එතුමා ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා. දෙවෙනි කාරණාව කුඩුකාරයෝ පංකොල්ලකාරයෝ ආරක්ෂා කරන්නේ කවුද කියන එක අද මුළු රටම අපි දන්නවා. මොකද ඒ අය කටයුතු කරේ පෞගිය කාල සීමාවේදී අය මේ ගෙවල් ගිනි තියෙනකොට පාතාලේ කුඩුකාරයෝ උන්ට රැකවරණය දුන්නේ මේ සමහර දේශපාලන පක්ෂවල නායකයෝ. අද උසාවි වලට ගිහිල්ලා ඔවුන්ව බේරගන්න මේ කුඩු වලට දඩුවල් ලබලා ඒගොල්ලන්ට චෝදනා තියෙන අයට පවා ඉදිරිපත් වෙන්නේ කවුද කියනක අපි දන්නවා. ඒ අය පසුබිම ඉන්නේ මේ යම් යම් දේශපාලන පක්ෂ කරන අය. ඒ නිසා ජනාධිපතිතුමා විසින් මේ අපිටමයි තරන්නේ මේ අපේ ආරක්ෂාව සඳහා අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. මෙතුමා නගපු ප්‍රශ්නෙට පිළිතුර මම ඇමතිතුමාව දැනුවත් කරලා උත්තර ලබා දෙන්න කටයුතු කරන්න.
Thank you. Honorable question 24, Honorable Chaminda Vijayasri, to ask the Honorable Lakshman Kiriyona.
The clarification from, with your permission, Garu, මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රජා සංගීතයකතුමනි දැන් ඔබතුමාලා 22 ගැන කතා කරනවා. කැබිනට් එකේ 22ක් සම්මත වුණා. හැබැයි සති දෙක තුනකට කලින් මහනුවර මහානායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කෙරුවේ ওই කැබිනට් එකේ සම්මත වෙච්ච 22 දෙනෙක්. සති තුනකට කලින් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ඇද්දවලා එහිදී සාකච්ඡා කරපු එක තමයි මහානායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කෙරුවේ. ඊට පස්සේ එක වෙනස් වුණා. ගරු ප්‍රජා සංගීතකතුමනි. ඉතින් මේ වෙනස මහානායක ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරන්න ඕන. Because 3 weeks ago, the amendment to the constitution, 22nd, was shown to the Mahanayakas. After it was shown to the Mahanayakas, it was changed several times. And the final document was approved last week. ඉතින් මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් අපේ මහනුවරින් සංඝයා වහන්සේලා හිතේ තියාගෙන ඉන්නේ උන්වහන්සේලාට පෙන්න පුදේ තමයි මේ අවසාන වශයෙන් අනුමත උනේ කියලා. පෙන්න පුදේ නෙවෙයි. පෙන්නුවේ අපේ 19 සභාවට ගත්ත බයි පෙන්නුවේ.
Thank you.
ඉතින් මේක ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක්. මේක පැහැදිලි කරන්න කියලා
Honorable Minister.
අන්තිතුමනි දැන් පහුගිය දවස්වල කැබිනට් එකට ඉදිරිපත් කරපු ඒ 22 වෙනි සංශෝධනය පිළිබඳව පක්ෂ නායකවරු ඒ වගේම සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ක ගරු අමාත්‍යතුමා සාකච්ඡා කරලා අවසාන එකක් හදලා තිබුණා. ඒකට නීති උපදෙසුත් අරන් තිබ්බයි කියන එක තමයි කැබිනට් මණ්ඩලය දැනුවත් කරේ. ඉතින් අනුනායක නායක අහම්තුරවරු උට ඉදිරිපත් කරපු කාරණාවත් මේකත් දෙකක් කියන එක වෙන්න පුළුවන් යම් යම් සංශෝධන වෙන්න පුළුවන්. ඒක අමාත්‍යතුමාව දැනුවත් කරලා උත්තර ලබා දෙන්න කටයුතු කරන්න.
Thank you. Question number 24. Honorable Lakshman Kirila, time is very short today. Please
නායක ස්වාමීන් වහන්සේලා හැම වෙලාවෙම මේ වෙනස පැහැදිලි කරන්න ඉතරයි.
Thank you. We'll do.